කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ නේද? එවන ධර්මයක් දන්න කෙනාට පුළුවන් ඔතන එතනින් එහාට බලන්න. දැන් පංච උපාදානස්කන්ධයක් හැදිලා. ඒක බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා දුකයි සකස් වෙන්නේ කියලා. අපට පේන්නේ නැති එක වෙනම කතාවක්. දැන් මේක තීරුම් ගන්න කොහොමද නුවණින් බලන්න. කරන වැඩේ කියන්න කලින් මේකේ වෙන දේ තේරුම් ගන්නවා. දුක සකස් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ඒක සකස් නොවන විදිහට මොකද්ද අපි කරන්න ඕනේ? ඒක ඊළඟට හොයන්නේ. කියන සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ තමයි මාර්ගය. අරෂ්ඨාංගික මාර්ගය එන්නේ හරි දැක්ම ආවට පස්සේ. දැන් ඉස්සෙල්ලා දැක්ම ගන්න ඕන, අවබෝධ කරගන්න. එතන දැක්ම කියනකොට ලෝකෙට අයිති දැක්ම මොකද්ද, ලෝකෝත්තර දැක්ම මොකද්ද කියලා තමන්ට වෙන් කරගන්න පුළුවන්. එතකොට අපේ ලෝකෙට අයිති දැක්ම තමයි පංච උපාදානස්කන්ධය හැදුවා දුක සකස් වුණා. හරි, ලෝකෙට අහු වුණා නම් දුක සකස් වුණා කියන එක ඒක තේරුම් ගන්න. හරි, එතකොට ලෝකෙට අයිති ඕන කෙනෙකුට හිතෙන්නේ ඔය අපි කියපු ටිකනේ. ඔය සද්දය ඇහෙනකොට අන්න අර ලේනෙක් ඉන්නවා, ඔය සාමාන්‍ය කතා කරපු ටිකනේ. ওই ටික තේරුම් ගන්න ධර්මයක් දැනගන්න අවශ්‍ය නැහැ නේද? බුද්ධාගමේ කෙනාට විතරක් නිමේනේ ওই ටික ඕන ආගමක කෙනෙකුට ඔය දේවල් තමයි තේරුම් යන්නේ දැනුවත්. එතකොට ඒක ලෝකෙටයි කියන්නේ. ඒතර අපි ධර්මයෙන් නුවණ යොදනකොට ඊට වඩා වෙනස්. ලෝකෝත්තර දැක්ම කියනකොට ඔය ඕවට අහු වෙන්න බෑ, ලෝකෙට අහු වෙන්න බෑ. මේ ලෝකේ ඉක්මවා යන දැක්මක් වෙන්න. එතකොට මේ ඇහැ හරි කන හරි නාසය හරි ඒවා වැඩ කරන හැටි හිතට බලන්න ඕන, පිළිසිඳ දකින්න. එතකොට දැන් එක පැත්තක් තමයි අපි ලේනෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද කියලා බලමු. දැන් මොන ආයතනේද උතන උදව් වෙලා තියෙන්නේ? ඇහැද කනද නාසයද? කන. ශබ්දය ඇහුණ හින්දා නේද අපි දැනගත්තේ නේද? දැන් බැරි වෙලාවත් මේ මොහොතේ අපේ කන ඇහෙන්නේ නැතුව තිබුණා නම් අපි දැනගනීද එළිය ලේනෙක් හිටියා කියලා? සද්දේ හුන් නැත්තම් දැනගන්න බෑ නේද? එතකොට අපි දන්නවා මේ කණෙන් ශබ්දයක් අහලා ඒක තමයි මුල්ලු. ඊට පස්සේ තමයි ලේනෙක් ඉන්නවා කියන අදහසට. හරි, දැන් ඊළඟට ඔය ලේනගේ සද්දේ මීට කලින් අහලා නැති අපි දැන් පොඩි ළමෙක් ඉන්නවා කියලා. දැන් එයාට සද්දේ ඇහෙනවද නැද්ද? ඇහෙනවා. මොකද කන වැඩ කරනවා. එයා දැනගනීද ලේනෙක්ව? නෑ. දැන් බලන්න ඇහුනේ සද්දේ අපිට ලේනෙක්ව මැවුණා. අපේ පොඩි ළමයාට ලේනෙක්ව මැවෙන්නේ නෑ. දැන් උතන වෙනසක් තියෙනව නේද? ඊට මොකද්ද වෙනස? අපිට පෙර අත්දැකීමකුත් උදව් වෙලා තියෙනවා නේද? දැන් සද්දේ ඇහුණ එකට අපි කලින් අත්දැකපු එකකුත් මතක් කරගෙන තියෙනවා. ওই සද්දේ ඉන්නේ ලේනෙක්ගෙන් ලේන මේ වගේ කියලා නේද? නාගේ චිත්‍රය තමයි අපිට මනසට පේන්නේ. ତତ මැවෙන රූපය ඊළඟට ඒ රූපේ තමයි අපි එළියේ තියනවා කියලා හිතන්නේ නේද? දැන් බලන්න සද්දේ ඇහුණා, හිතෙන් වැඩ ටිකක් කළා, අපි කරන අධ්‍යක්ීම් ටිකක් අරගෙන මේ සද්දෙට ගලපලා ඊළඟට අපි චිත්‍රයක් හැදුවා ලේනෙන්ගේ. ඊළඟට ඒ රූපයක් හැදුවා නේද? ඒ රූපේ ඊළඟට එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. ලේනා ඉන්නේ එළියේ කියලා නේද? ওই වැඩ ටික ඔක්කොම වෙලා නේද අපි අරහි ලේනෙක් ගැන කතා කරනකොට. සද්දේ ඇහුණා, ඒ සද්දේ අනුව හිතුවා, එකට පරණ අද්දකීම් ටික ගත්තා, ඒකෙන් අලුත් රූපයක් හැදුවා. ওই ටික ඔක්කොම හිත ඇතුලේනේ කලි. ඊට පස්සේ හිතුවා ඕක දැන් දැනගත්තු ටික තියෙන්නේ එළියේ නේද? දැන් ඔතන දකින්න පුළුවන් නේද හිතෙන් කරපු වැඩ ටිකයි එළියේ පවතින ස්වභාවය වෙන් කරගන්න පුළුවන්. දැන් රූපය තියෙන්නේ හිතේද එළියේද? අපි සාමාන්‍ය ලෝකෙ මට්ටමේදී ලේනා ඉන්න ඕන එළියේ නේද? ඈ ලේනෙක් කියලා දැනගත්තු එක තියෙන්නේ එළියේද හිතේද?
හිතේ.
ඒතර ලේනෙක්ව සකස් කරලා තියෙන්නේ හිතේ. මැවිච්ච රූපේ හිතට ආරමුණු වෙන රූපේ හිතේ තියෙන. ඒකට අපි කියනවා නාම රූපයක් කියලා. නාමික රූපයක්. ඇත්තට තියෙන සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපයන් නෙවෙයි. මේ විඥාණයට ආරමුණු වෙන්නේ නාම රූපයක්. දැන් පැහැදිලි නේද නාම රූපය කියන්නේ මොකද්ද කියලා? ෆිසිකලි තියෙන රූපයන් නෙවෙයි. ලීතින් රූපයන් නෙමෙයි විඥාණයට ආරමුණු වෙන්නේ මේ හිත ඇතුළේම දෙයක්. මෙකට කියනවා නාම රූපී. ඔය නාම රූපේ ඇත්ත ඇති හැටි නොදන්න හින්දා නේද අපි දැන් එළියේ රූපයක් ගැන හිතන්නේ. දැන් හිතේ හදපු අදහස් ටික අපි එළියේ රූපෙට අයිති කියලායි හිතන්නේ. දැන් කිව්වනේ ලේනා බය වෙලා කියලා. දැන් බය අයිති එළියේ තියෙන එළියේ ඉන්න ලේනටද අපේ හිතටද? අපිද බය වෙලා
තියෙන්නේ?
නෑ දැන් බය අයිති කාටද? ලේනටද අපිටද?
නෑ
ඉස්සෙල්ලා කිව්වේ දැන් ලේනා බය වෙලා කියලාද අපි බය වෙලා කියලා? ලේනා බය. දැන් බය කියන එක හැදුරේ අපේ හිතේ නේද? නේද? අපේ හිතේ හදපු එක අපි බාහිර රූපෙට අයිති කරලා නේද? පේනවද? එහෙම එහෙම තමයි. ඉතින් අපිට ඇත්ත වෙලා තමයි ඕක පේන්නේ. ඔය ඇත්ත කරපු එකේ තියෙන මුලාව අඳුරගන්න. ඔය ඇත්ත කරපු එකේ දැන් මුලාව අඳුරගන්න තමයි මේ මේක කරන්නේ. ඕක තමයි විදර්ශනය.
ඇයි මේක බය කියලා මොනවද වෙන්නේ සතේ කල්ලන්න
හදන්නේ? ඇයි ඒක තව දිගින් දිගට යන එක. ඒක ගැන හිතන්න ආසාව තියෙනකන් තව තව හිතන. ඔකට කියනවා අර ගැට දානවා කියලා තණ්හාව. තණ්හාව කියන්නේ මහුංකාරියනේ.
හැබැයි ඒක වෙන්නේ
සිබ්බණිය.
අපි කියන්නේ
අහගන්න තණ්හාවට බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ කවුද? මහුංකාරිය. සිබ්බණිය. මහුංකාරිය මොකද කරන්නේ?
සිබ්බණිය.
මහනවා කියන්නේ ගැට දානවා නේද? දිගට දිගට ගැට දදා යනවනේ. දැන් තණ්හාව වැඩි වුණාම තව තව තණ්හාව තමයි මහුංකාරිය. ඒක ගැන තව තව හිතන. ඔකට කියනවා ගැට දාගෙන යනවා කියලා. ඒක සිබ්බණියගේ වැඩ. ඒක ගැන තව තව හිතන්නේ. එතකොට දැන් ඕක ඔන්න ඕක තමයි සසරේ යෑම නැත්තම් දුක සකස් කිරීම කියන්නේ. දැන් ඔතන වෙනස තියෙන්නේ අපි හිතන එක නිමෙයි යතන වැරද්ද. අවිද්‍යාවයි මුලාවයි තියෙන්නේ හිතන එකේ නෙමෙයි. හිතන දේවල් ටික බාහිර රූපෙට අයිති කියලා හිතන එක. දැන් අපේ හිතේ හැදෙන ඒවා කවදාවත් බාහිර රූපෙට අයිති වෙන්න පුළුවන්. ලේන දන්නවද අපි හිතන්නේ මොනවද කියලා? නෑනේ නේද? වෙන්න බෑනේ. එතකොට ඔන්න හිතේ ඇති වෙන ඒවට කියනවා චිත්තචෛතසික ධර්ම කියලා. හිත ඇතුලේ තියෙන. එතකොට තේරුම් ගන්න ඕන මේ චිත්තචෛතසික ධර්ම හිතේ සිද්ධ වෙන. ඒවා හැදෙන හේතුඵල වියදෙන හින්දා ඒවා
හැදෙනවා.
ඔව්. අභ්‍යන්තරයේ වෙන දේවල් කවදාවත් බාහිරයට අයිති කරන්න බෑ. හැබැයි අපි හිතාගෙන ඉන්න පුළුවන් කියලා. ඒ අයිති කිරීම තමයි ලෝකෙට අයිති දැක්ම. ලෝකෙට අයිති දැක්මෙන් තමයි එතන ඉන්න ලේන බය වෙලා තමයි කෑ ගහන්නේ කියලා
කිව්වා.
දැන් ලෝකෙට අයිති දේවල් ටික වෙලා. හැබැයි
ඒක වළක්වන්න
දැන් එහෙම වුණා කියලා අපේ නැහැ. මෙතන තේරුම් ගන්න ඕන අපි මුලාවෙන් කරන වැඩක් තියෙනවා නම් ඒක මොකද්ද? අවිද්‍යාව යෙදෙනවා නම් ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එකයි තේරුම් ගන්න ඕන. දැන් ඔය ගිහිල්ලා බැලුවත් ගිහිල්ලා බලන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක තේරුම් ගන්න. දැන් මොකක් හරි ඇහිලා කාට හරි කරදරයක් කියලා දැනගත්තාම ගිහින් බේරණ එක එක නොකර ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කරන වැඩ නෙමෙයි කියන්නේ. ආපහු මම මතක් කරනවා. සිද්ධ වෙන දේ තේරුම් ගන්න. සම්මා දිට්ඨිය ඇති කරගන්න. අවිද්‍යාවෙන් දකින්න එක අපි අවිද්‍යාව නැතුව විද්‍යාවෙන් බලන්න. ඇත්ත ඇති හැටි නුවණින් දකින්න. හරි. නම් තාම මුකුත් කිව්වේ නැහැ කරන්න කියලා. මේ සිද්ධ වුණ දේ පොඩ්ඩක් ඇනලයිස් කරලා බලනවා. මොකද්ද මේ සිද්ධ වුණේ කියලා නුවණින් බලනවා. මොකද මම මුලින්ම පෙන්නුවානේ අපිට නුවණ පිහිටලා නැහැ කියලා. පංච උපාදානස්කන්ධය හටගත්තා, දුක හටගත්තා කියලා දකින්න නුවණක් නැහැ. ඒක පිළිගන්න මුලින්ම. එතකොට අපි දැන් නුවණ බලන්නේ අර මට්ටමට ඒක දකින්න පුළුවන්ද කියලා ප්‍රඥාව වඩාගෙන. හරි? දැක්ම ඇති කරගන්න. මේ දැක්මට කියනවා සම්මා දිට්ඨිය කියලා. අපිට ඇත්ත ඇති හැටි පේන්නේ නැති අපි මුලා වෙලා හින්දා. ඒකට මුලාව නැති කරගන්න. මුලාව නැති කරගන්න නම් මුලා වෙලා තියෙන්නේ කොහෙද කියලා අඳුරගන්න. ତେବେ ලෝකෙට අහුවෙන එක මුලාවක් කියනවා නම් ලෝකෙට අහුවෙන්නේ කොතනද? කියන එක අඳුරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට කලින් ඇහුගට වැඩක් නැහැ. දැන් මොකද්ද කරන්න ඕන කියලා තමන් තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයක් අහලා තේරුම් ගන්න කියන්නේ ඒකයි. හරි? එයාට තමයි මාර්ගයක් වඩන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන දැන් වැරද්ද තේරුම් ගන්න අපේ හිතේ ඇති වෙන ස්වභාවයන් ටික හිතට අයිති. හිත ඇතුලේ වෙන්නේ. ඒවා කොහොමවත් බාහිර රූපවලට අයිති වෙන්න බෑ කියන එක පේනවා නේද? අපි අයිති කරන ස්වභාවය තියෙනවා. ඒක මේ ලෝකේ ආපු ස්වභාවය. හරි? ඒ වුණාට මෙතන කරන්නේ වැරද්දක් කියන එක පේනවා නේද? මුලාවක් කියන එක. තියති වෙන එක කවදාවත් බාහිර රූපෙට අයිති නැහැ. අපි ඒ වුණාට අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ අයිති කියලා. අපි හිතන දෙයක අදාළව තමයි ලෝකේ තියෙන්නේ කියලා හිතන්න අපි පුරුදු වෙලා තියෙන්නේ. හරි. ඒක තමයි ඇත්ත කියලා හිතන්නත් අපි පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්දෙන් තමයි මෙච්චර කාල සසරේ ආවේ. හරි. දැන් මෙතන දහමට අනුව බලනවා කියන්නේ දැන් අපි ඇත්ත ඇති හැටි බලනවා. අපි පුරුද්දෙන් කියන එකත් ඒකත් දකිනවා. මේක කිව්වේ මේ ආපු පුරුද්ද. ඒ වුණාට මෙතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. හරි. එතකොට ආයතනයක් වැඩ කරනකොට දකින්න දෙයක් තියෙනවා. හිත ඇතුලේ වෙන ටික මොනවද? බාහිරේ තියෙන්නේ මොනවාද? ඔය දෙක වෙන් කරගන්න. එතකොට අපිට නුවණක් එන්න ඕන හිතේ ඇති වෙන එකක්වත් බාහිරයට අයිති නැහැ කියන එක. තේරුණාද? නාම ධර්ම ටික හිතේ ඇති වෙන්නේ නාම ධර්මනේ. ඒවා කවදාවත් හිත ඇතුලේ වුණ දෙයක් බාහිර රූපයකට අයිති වෙන්න බෑනේ. නේද? අයිති වුණා නම් එහෙම අපි එක එක කෙනා හිතන ඒවත් රූපෙට අයිති වෙන්න ඕන. ඒක එක කෙනාට එක එක විදිහට හිතන්න පුළුවන්. එකම සද්දේ ආවහම නේද? අපේ හිතේ ඇති වෙන ටික රූපෙට අයිති නා. හැමෝටම එකම විදිහට හිතන්න ඕන. අර පොඩි ළමයටත් හිතන්න එපා අපිට හිතුන ටික. එහෙම වෙනවද? නෑ. එතනිනුත් තේරුම් ගන්න හිතේ ඇති වෙනයි මේ දැනුවත් වීම කියන එක වෙනම සිද්ධියක්. එක එක එක්කෙනාට අයිති. ඒකයි එක එක්කෙනාගේ ලෝක තියෙනවා කියන්නේ. එකම සද්දේ එක මට්ටමකට ඇහුණත් සෝතායතන කණෙන් එක සද්ද සංඥාව ගත්තත් ඔය ගැන හදන හිත් ටික එක වෙන්නේ නැහැ. තන 10 දෙනෙක් ඉන්නවා නම් 10 විදිහක් නේද? කෙනෙක් සතුටින් හිතයි, කෙනෙක් තරහවෙන් හිතයි, කෙනෙක් බයෙන් හිතයි, ලෝභයෙන් හිතයි නේද? ඊර්ෂ්‍යාවෙන් හිතයි. ඈ?
මට අදාළ නැති දෙයක් කියලා.
ඔය එහෙමත් හිතයි. ඒ හිතන විදි තියෙනවා. දැන් ඔවට කියනවා සංකාර. හරි? එතකොට අපි අවිද්‍යාවෙන් මොනවා හරි කලානං සංඛාරයක් අවිද්‍යාපච්චය සංඛාර. ඒවට තමයි කියන්නේ ඔය කර්ම කියලා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනින්ජාභි සංකාර. ඒවා පින් වෙන්නත් පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. අර ආනින්ජාභි කියන්නේ ධාන මට්ටමේ. ඒවා වෙන්නත් පුළුවන්. හරි. අවිද්‍යාවෙන් යම්කිසි දෙයක් හිතුවනම්, කතා කළානම්, කළානම් ඒවා එතකොට කර්ම. කර්ම කියන්නේ අලුත්කම්. කරණ තිබුණේ ඒවා නෙමෙයි, මේ මොහොතේ අපි සකස් කරන කර්ම. මේ මොහොතේ සකස් කරන කර්ම වලට අනාගතේ විපාක තියෙනවා. ඒක තමයි සසරේ යනවා කියන්නේ. නේද? ආ ඒක මේ මොහොතේ දැන් කරපු සංකාරය තමයි දන්න. ඒ විඤ්ඤාණ දැනුවත් වෙනවා. ඒ ටික තියෙන අර ගැඹුරින් බලන්න දැන් විඥාණයට අරමුණු උනේ නාම රූපය කියලා මං කිව්වනේ. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපය. ඒ ගැඹුරින් දකින්නගෙන නාම රූපය කියන්නේ එළිය රූපයක් කරලා තියෙන්නේ අපේ අවිද්‍යාවෙන්. තේරෙනවද? ඇත්ත ඇති හැටි නොදන්නකම. හරි. එළිය රූපයක් තියෙනකොට සලආයතන ඕන උක අද්දකින්. ඔව් අසකනනාසේ ඕනනම් ගිහිල්ලා බලන්න අර කිව්වේ ගිහින් බලන්න හිතෙන්නේ ආයතන ඕන සලආයතන. හරි. ඒ බලනවා කියන්නේ ඊළඟට පස්සේ තණ්හාවෙන් හින්දා තමයි ගිහින් බලන්නේ. ඕනකම තියෙනවනේ මං කිව්වේ. ඇහැක් උපද්දන්න ඕනකම හැදුනා. හරි. දැන් එතකොට ඔන්න දැන් අපි ගිය සතියේ කතා කළා ඔය සංඛාර ජාති සබ්බේ සංඛාරා කියනකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා තියෙනවනේ නේද? සබ්බේ සංඛාරා දුක්ඛාති කියලාත් කියනවා. සබ්බේ සංඛාරා කියන්නේ මොනවද? සියලු සංස්කාර ඔක්කොම. නැවෝ අපි කතා කළේ එක සංස්කාර ජාති. බුදුහාමුදුරුවෝ කියනවා සංඛාර මොනවා හරි තියෙනවා නම් ඔය සංඛාර ඔක්කොම අනිත්‍යයි දුකයි. එතකොට මේ සංඛාර ජාති කීපයක් තියෙනවා. හතරක් කිව්වා නේද? සංකත සංඛාර. සංකත කියන්නේ මොනවයින්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඒවට සංකත සංඛාර කියනවා. දැන් ඇහැ කියන එක සකස් වෙන්නේ මොනවා හරි හේතු හින්දා. ඉස්සෙල්ලත් මං කියන්නේ තණ්හාව, පෙර තණ්හාවක් තිබිලා තියෙනවා. ඊළඟට ඇහැ හැදෙන්න ඕන ආහාර ටික උදව් වෙලා තියෙනවා. ඊළඟට පෙර කර්මයක් හේතු වෙලා තියෙනවා නේද? නැට අවිද්‍යාවත් හේතු වෙලා තියෙනවා. බලන්න රූප කිසිමත් ඒකත් එක වෙනවා. ඇහැ සකස් වෙන්න හේතු පුරාණ පෙර දේවල්. ඊළඟට ඔව් ඇහෙන් පෙන්නන රූපේ සකස් වෙන්නත් වෙනම හේතු තියෙනවා. එතනත් tie දෙන්නේ ওই ටිකමයි. අවිද්‍යා කර්ම තණ්හා ආහාර. එතකොට ওই රූපයක් ඇහැයි රූපයයි කියන එක සංකත සංඛාර. ඊළඟට ඔය දෙක නිසා විඥාණය පහළ වෙනවා. හරි. ତତେ විඥාණයට තමයි ඊළඟට අරමුණු වෙන්නේ නාම රූපයක් අරමුණු වෙලා ඉතුරු වැඩ ටික වෙන්නේ. නේද? එතකොට එහෙන් දකින්න මට්ටම තාම අඳුරගෙන නැහැ මොකද්ද කියලා. රූප මාත්‍රයක් දකින්න මට්ටම තියෙනවා. ඔකට කියනවා ඒ චක්කු ස්පර්ශය නැත්නම් සම්පස්සය කියලා. ඇහැ ක්‍රියාවලීදී වෙන පස්සේ. ඇහැයි රූපේයි චක්කු විඥාණය කියනවා. දැන් සද්දයක් ඇහෙන මට්ටම කණයි ශබ්දෙයි සෝත විඥාණයයි පහළ වෙනවා. තාම සද්දේ මොකද්ද කියලා අඳුරගෙන නැහැ. නදරණක දෙර ලේනෙක් කියලා අඳුරගෙන නැහැ. සද්දේ සංඥාව තියනවා කියලා දැනගත්තා. එක කියනවා සෝත සම්පස්සේ. දැන් ඔය ටික අලුත් කර්මයක් නෙවෙයි. මම කියන්නේ අවිද්‍යාවෙන් කර්ම හදනවා කියන්නේ. දැන් සද්දේ ඇහෙන මට්ටම හරි රූපයක් පේන මට්ටම හරි කියන්නේ අලුත් කර්මයක් නෙවෙයි. ඒක පෙර කර්මික විපාකයක් විතරයි. එතකොට මේ විපාක මට්ටමට කියනවා දෙවෙනි සංඛාර ජාතිය මොනවාද? අபிසංකත. අபிසංකත සංඛාර කියලා. මුලින් කිව්වේ සංකත සංඛාර, දැන් අන්න අபிසංකත සංඛාර. විඥාණය පහළ වෙන මට්ටම අபிසංකත. තාම අලුත් කර්ම කෙරිලා නැහැ. ඊළඟට මොකද්ද වෙන්නේ? අපි එළියේ තියෙන දෙයක් තමයි මේ දැනගත්තේ. දැන් ඔතන අවිද්‍ය මේ මොහොතේ අවිද්‍යාව යෙදිලා නේද? හිතේ ඇති වුණ ටික එළියේ රූපයට සම්බන්ධ කළා නේද? ඔන්න ඕක අවිද්‍යාපච්චා සංඛාර. ඔකට කියන අபிසංස්කරණක සංඛාර. ඒ කියන්නේ නැවත විපාක දෙන්න කර්ම සකස් කරන අபிසංස්කරණක සංඛාර. ඒවා හින්දා තමයි අපි සසරේ යන්නේ. ඒවා පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්, අර ධානා මට්ටම ඒවා වෙන්න පුළුවන්. ආනෙන්ජාවි. පුඤ්ඤාபிසංඛාර, අපුඤ්ඤාபிසංඛාර, ආනෙන්ජාபிසංඛාර. හරි? දැන් ඕක සාමාන්‍ය ලෝකේ කෙනාටනේ ওই මට්ටම. දැන් ඔන්න කෙනෙක් ධර්මය අහලා මාර්ගේ වඩන විදිහට ඔය ගැන නුවණ මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මෙතන වෙන්නේ මෙහෙම දෙයක්. එහෙම සිහියයි නුවණයි පිහිටනකොට එයාගේ මාර්ගය වැඩෙනවා. ඒකත් කර්මයක්. ඒකත් සංකාරයක්. ඒකට කියනවා ප්‍රයෝග සංකාර, ප්‍රයෝග. කියන්නේ නුවණින් යදනවා මොකද්ද ප්‍රයෝගය. දැන් සසරේ යන්න සංකාර කරන්න දෙන්නේ නැහැ එතකොට. හරි, අලුතෙන් හදනවා. එයා මාර්ගේ වැඩනවා. ඒ මාර්ගේ වැඩන කෙනාගේ හැදෙන්නේ ප්‍රයෝග සංකාර කියලා. නෝකට කියනවා ප්‍රයෝග සංකාර. ඒ සංකාර જાති හතර. එතකොට මේ අபிසංස්කරණකයි ප්‍රයෝගයි කියන දෙක තමයි ලෝකෙට අහුවෙලා ලෝකේ යනවද නැත්නම් ලෝකේ යන මාර්ගෙන් ලෝකෝත්තර වෙනවද කියන එක තියෙනවා. හරි. ওই දෙයට જાති හතරක් තියෙනවා. එතකොට අපි දක්ෂ වුණොත් හිතේ ඇති වුණ ටික හිතේ ඇති වුණ සිද්ධියක් බාහිරයට ඕකේ සම්බන්ධයක් නැහැ. අන්න එතකොට ප්‍රයෝග සංකාරය. එතකොට වැඩෙන්නේ මාර්ගය. එතකොට ලෝකෙට අහුවෙන්නේ නැහැ. අපිට කියනවා ලෝකෝත්තර කියලා. එතකොට එතන ඇති වෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක. ලෝකෝත්තර දැක්ම. ලෝකෙට අයිති දැක්ම මොකද්ද? ලෝකේ ඉක්මවා යන දැක්ම මොකද්ද කියලා අවබෝධයක් කියනවා. ඒ අවබෝධය තියෙන කෙනාට ඕක දිහා දැන් නුවණ මෙනෙහි කරන්න පුළුවන්. නුවණයි සිහිය. සතිය පිහිටන්න පුළුවන්. එතකොට එයා අන්න සතර සතිපට්ඨානෙ වඩනකොට සතිය විතරක් නෙමෙයි නුවණ. සති සම්පජන්න කියන දෙකම එනවා. එතකොට ඒකට උත්සාහ කරන එක ආතාපි සම්පජානෝ සතිම. ওই තුන යෙදෙන කෙනා අන්න සතිපට්ඨානෙ වඩනවා කියනවා. ඒක තමයි නිවනට තියෙන මාර්ගය, එකම මාර්ගය. රෝයේ නුවණ නැති කෙනාට සතිපට්ඨානෙ වඩන්න බෑ. මේ නිවනට තියෙන මාර්ගෙ විදිහට නිකම්ම සිහිය පිහිටුවට ඔව් නුවණ යෙදෙන්නත් ඕන. නුවණ එන්නේ ධර්මය අහලා තේරුම් ගත්ත කෙනාට. ඒක තමයි සම්මාදිට්ඨිය. ඒක තමයි අපිට දහමක් අහන්න ලැබුණ එකේ වාසනාව කියන්නේ. අපිට දහමක් අහලා නුවණින් තේරුම් ගන්න කෙනාට තමයි මේ ලෝකෙන් මිදෙන මාර්ගය. ඔක තමයි සසරෙන් මිදෙන මාර්ගය කියන්නේ. කතර මැරෙනකොට ආයේ උපදින් නැතුව ඉන්න හිත දිනු කරන්න විදිහක් තියෙනවා. ඒක තමයි දැන් ඕකේ යනකොට Tamanට පෙයි මේ මොහොතේ පංච උපාදානස්කන්ධ හදන්නේ නැති මට්ටමක් තියෙනවා. එකක් තමයි දැන් සද්දේ ඇහෙනකොට සද්දේ අනුව හිතන දේ ඒක හිත ඇතුලේ වුණ සිද්ධියක් නිසා බාහිරයට අයිති නෑ කියලා දකිනවා. එතකොට බාහිර ලෝකෙන් අපි මිදෙනවා. එහෙම දවසට පුළුවන් වෙයිද කාට හරි ඇවිල්ලා අපිට බණින්න? දැන් අපිට ඇහෙන්නේ සද්දයක්. සද්ද ගැන හිතන ටික අපේ හිතේ ඇති වෙන්නේ. දැන් අපිට සද්දයක් ඇහෙනකොට ඕ මට බනිනවා කියන එක හිතෙන් හදන එකක්ද එළියේ තියෙන දෙයක්? අපිට වෙන්නේ සද්ද ඇහෙන එක විතරනේ බාහිරින් වෙන්නේ. බනිනවා කියන තේරුම් ටික දීගෙන දීගෙන යන්නේ Tamange හිතෙන් නේද? එතකොට ඒ හිතේ හදපු ටික එළියේ කෙනාට අයිති කළොත් නේද අරයා මට බැන්නා කියලා කියන්නේ? අර බාහිරේ ඉන්න එක්කෙනා මට බැන්නා කියන්නේ හිතේ ඇති වුණ ටික බාහිර රූපෙට අලෝලා නේද? එයාගේ අදහස එයාගේ හිතේද ඇති වුණේ අපේ හිතේද? එයාගේ හිතේ ඇති වුණ එක මේ පැත්තට ඇලවෙනවද? අපි දන්නවද එයා හිතපු දේ? නෑ නෑ නෑ. එයා හිතපු දේ අපි දන්නවද?
දන්නේ නෑ.
අපි හිතාගත්තා එයා බැන්න කියලා. අපි හිතාගත්තා කියන්නේ අපේ හිතේ හැදුන තව චේතනාවක් නේද? අපේ හිතේ හැදෙන චේතනාව කොහටද ආයිද? අපිට මිසක් එයාට ආයිද වෙන්නේ? ඕක තමයි කියන්නේ. එයා බැන්න කියලා අපි හදාගෙන අපිම බැනුම හදාගෙන අපිම බැනුම් අහනවා. එයාට පුළුවන් අපිට සද්දයක් දෙන්න විතර.
වචනවල තේරුම් දෙන්න.
කවුද දෙන්නේ තේරුම්? දැන් මේ භාෂාව දන්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවා. එයාටත් පුළුවන්ද බැනුම් අහන්න? සද්දය අහන්න නම් පුළුවන්. බැනුම කවුද හදන්නේ? තමන් හදාගෙන තමන්ම බැනුම් අහනවා මිසක් පිට අයට බෑ. ඔන්න ඔය දැක්ම ආපු දවසට ලෝකෙන් මිදෙනවා. ලෝකෙට අහුවෙන්නේ. එදාට ලෝකෙ කාටවත් බෑ ඇවිල්ලා අපිට බණ.
දන්නවා
ලෝකෙට අයිති බල්ලෙක්. ඔතන තමයි රහතන් වහන්සේගේයි සාමාන්‍ය කෙනාගේයි වෙනස. බුදුහාමුදුරන්ට බෑ කාටවත් බණින්න. එක්කෙනෙක් ඇවිල්ලා බැනලා එයාටම කිව්වා ওই ටික අරන් යන්න කියලා. හ්ම්. මේ ඇයි බාර ගන්නෑ? පුළුවන් ඕක ඒක තමයි ඇත්ත. සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ ඕක. සම්මා දිට්ඨිය හරියට ආවා කියන්නේ ලොකු නුවණක් එනවා. පිට කාටවත් බෑ මට බලන්න. ඒ කියන්නේ බාහිර දෙයකට බෑ මාව සතුටු කරන්න හරි දුකටපත් කරන්න. ඒක තමයි ලෝකෙන් මිදෙනවා කියන්නේ. සැප දුක කියන එක ලෝකෙට අයිති අෂ්ටලෝක ධර්මනේ. ලෝකෙට අයිති ධර්මනේ. දැන් සාමාන්‍ය පුද්ගලයා ලෝක දේවල් හින්දා සැප විඳිනවා දුක් විඳිනවා. රහතන් වහන්සේ ඔක ඉක්මවා ගියා. බාහිර දෙයකට බෑ සැපක් හරි දුකක් හරි දෙන්නේ. ඒක තමන්ගේ හිත. සැප විඳිනවද නැද්ද කියන එක අපේ හිතේ ගන්න. අපි සැප එන විදිහට හිතුවොත් සැපයි. දුක එන විදිහට හිතුවොත් දුකයි. ඒක හැබැයි තමන්ගේ හිත ඇතුලේ වැඩක් නිසා බාහිර දේවල් වලට අයිති නෑ. හරියට අපි පින්තූරයක් දිහා බලනකොට කෙනෙකුට ඒක හොඳ පැත්තෙන් හිතන්න පුළුවන්. කෙනෙකුට නිකන් නරක තරහ යන පැත්තෙන් හිතන්න පුළුවන්. නේද? කාගේ හරි ෆොටෝ එකක් හරි මොකක් හරි කියලා චිත්‍රයක් ඔළුවේ මවාගෙන අර එළියේ ඉන්න කෙනෙකුට හිතෙන් බැන බැන ඉන්නත් පුළුවන්, හිතෙන් හොඳ කී කියා ඉන්නත් පුළුවන්. මේ දකින්නේ ෆොටෝ එක විතරයි. ලෝකේ ඇයිද කෙනාට පුළුවන් ෆොටෝ එකට පුළුවන් එයාව දුකට හරි සතුට හරි බක්තර. ඒ ලෝකෙට අහු වෙන කෙනාට. ඇත්ත දකින්න කෙනාට. ඒක ෆොටෝ එකක් විතරයි. සැප විඳිනවද දුක් විඳිනවද කියන එක හිතට අයිති දෙයක්. වෙනවද? ඔන්න ඔය දෙක වෙන් කරන්න පුළුවන්කම. හිතේ ඇති වෙන ඒවා හිතට අයිති, ඒවා බාහිරයට අයිති නෑ. දොට බාහිර රූපයි හිතේ ඇති වෙන නාම ධර්මයි සම්බන්ධ කරන හින්දා නේද අපි දුක් විඳින්නේ සසරේ යන්නේ. නොතනින් පේනවා නාම රූප වෙන් කරගත්තා නම් නාම රූප ගැන ඇත්ත ඇති හැටි දැක්කනම් ඔකට කියන නාම රූප පරිච්ඡේද ඥානය
කියලා. නාම රූප කියන්නේ හිතේ
හිතේ ඇති වෙන දේ බාහිරයට අයිති කියන මට්ටම තමයි ලෝකෙට අයිති දැක්ම. අපි මෙච්චර කල් සංසාරය ආවේ ඔය හින්දා, දුක් විඳේ ඔය හින්දා, ඉස්සරහට දුක් විඳින්නෙත් ඔය හින්දා. ඒ හින්දා තමයි ඔය දුක නවත්තන්නත් හැකියාව තියෙන්නේ. මොකද ඕක අපේ හිතේ වෙන සිද්ධියක් මිසක් බාහිරේ නෙමෙයි යෝගෙත් තියෙන්නේ. අපි දුක් විඳිනවද නැද්ද කියන එක අපේ හිතේ තියෙන එක. ඒ හින්දා තමයි අපට පුළුවන් දුක් විඳින එක නවත්තන්න. දැන් ඔය දෙක වෙන් කරගන්න පුළුවන් වුණොත් එදාට පෙයි පංච උපාදානස්කන්ධයට අහු වෙන්නේ නැහැ කියන එක නේද? තට හදාගන්නේ නැහැ. රූප උපාදාන කියන්නේ අපි හිතේ හදන රූපේ බාහිර රූපයකට අයිති කරාම අන්න රූපේ උපාදාන කරනවා. නැත්තම් දැන් හිතේ ඇති වෙන එක අපි කොච්චර වෙලා තියෙනවද? බොහොම සුළු මොහොතකින් ඇතිවිලා නැතිවිලා යනවනේ. හැබැයි අපි හිතේ ඇති වෙන එක වෙලියකට ඇලෙව්වොත් එහෙම අන්න පවත්වෙන. අපි හිතපු දේ දැන් අපි හිතනවා අරය තරහකාරී බණිනකොට මගේ තරහකාරී. දැන් තරහකාරයා කියන එක කොහෙද හැදුනේ? අපේ හිතේනේ. ඒ හදපු හිත එහෙමම නැති වෙලා යනවනේ. හැබැයි අපි දැන් මුලාව හින්දා මොකද කරන්නේ? තරහකාරයා කියන එක අර රූපෙට අයිති කළා. දැන් ওই තරහකාරයා නැති වෙනවද? රූපෙට අලෝලා. එයාගේ ෆොටෝ එකක් දැක්කත් අපිට ඒක ඇදලා ගන්න පුළුවන්. නේද? මේ මගේ තරහකාරයා තමයි කියලා. අන්න ඕකයි ඒකට අලෝන එකේ වැරද්ද. අපේ හිතේ හදපු දේ බාහිරයට අයිති කියලා හිතපු ගමන් ලෝකෙට අහු වුණා කියනකොට වෙන වැරද්ද ඕක. හඳුනගන්න බැරි ගමන් නෑ. නැතන තමයි මේ වෙනස තියෙන්නේ. දැන් අපිට එයා ගැන මෙහෙම හිතුණා. හිතුණ දේ හිතට අයිති දෙයක් කියන එක දකින්නයි නේද? ඒ හිතේ හැදුණ ටික දැනගන්නයි බැරි ගමන් නෑ. අඳුර ගන්න බැරි කමක් නැහැ. එහෙනම් තමයි රහතන් වහන්සේට සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න බැරි කමක් නැහැ. වෙනස තියෙන්නේ අපේ යෙදෙන අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. නාම රූප අලෝණ එකට අහු වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටි දකින්න. ඒතර අවිද්‍යාව යෙදෙන්නේ නැති වෙනකොට අවිද්‍යාවෙන් කරන සංකාර ටික නැති වෙනවා. ඒක තමයි කර්ම. කර්ම කිරීමක් නෑ. ලෝක ජීවත් වෙන්න බැරි නෑ. අවිද්‍යා පත්‍ය සංකාර කියන එක යෙදෙන්නේ. ඒ තමයි විද්‍යාව පහළ වුණා කියන්නේ.
කර්ම කියන්නේ ශරීරයෙන් කරන දේවල්.
ඒවයි අවිද්‍යාව යෙදලා තියෙන කොට.
රියැක්ෂන් එකක්
ඇතුළේ නේද? රියැක්ෂන් කර්ම කළොත් රියැක්ෂන් එකක් තියෙනවා. විපාකයක් තියෙනවා. දැන් අපිට ඔන්න ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි මොනවා හරි මතක් කරන්න පුළුවන්. ගෙදරගෙන මතක් කරන්න පුළුවන්. මොනවා හරි මතක් කරන්න පුළුවන් නේද? දැන් මතක් කරනකොට gedara gana මතක් කරනකොට හිතෙන්නේ gedara කොහේ තියෙනවා කියලාද? එළිය. දැන් අපි දක්ෂ වුණොත් මතක් වුණේ දැන් චේතනාව ආවේ හිත ඇතුලේනේ තියෙන්නේ. ගේ ගැන හිතන ඔක්කොම මේ හිතේ සිද්ධියක්. එතකොට මේ හිතේ ඇති වුණ එක හිතේ විතරයි. ඒක බාහිරයට අයිති වෙන්න බෑ. කියන නුවණ ආවොත් තරපි මොනවා හිතුවත් ඕක හිතට අයිති දෙයක් මිසක් බාහිර නෙවෙයි. කියන්නේ අපි හීනයක් දකිනකොට අපිට හිතෙනවා ඔය ඇත්ත තමයි කියලා. හීනෙන් හැරුණ ගමන් ඔන්න මතක් වෙන ඔය හීනයන්නේ දැක්කේ. අර ඒ හීනේ බලද්දි තිබුණ ඔක්කොම ටික එතකොට ඉවරයි නේද? ඔක හිතේ ඇති වුණා විතරයි. එහෙම තමයි. ඔය ප්‍රශ්න ටික නැති වෙන්නේ ඕක තව තව මේ බලන්න. දැන් වචනෙන් දැනගත්තට ඕක පැහැදිලි වෙන්නේ
නැහැ.
අපි හිතන්නේ ඒකම තමයි
කියලා.
ඔය මැවෙන ගෙදෙට්ටමයි දැන් ආපහු යන්නේ. දැන් මේ මොහොතේ මතක් කරගන්න ගෙදර ඇත්තටම මේ මොහොතේ ගෙදරද අන්තිමට අපි එනකොට තිබුණ ගෙදරද හිතට පේන අන්ති
ඔව් හිතේ තිබුණ ගෙදර නෙමෙයි වගේ ගෙදරක් නෙමෙයි ඒ වුණාට යාළුවා පස්සේ එතන
තියෙන ඒක තමයි අපිට ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන තියෙනවා දූ දරුවෝ පවුල් වල අය ඉන්නවා නේද අය ඉන්නවා නා ඕමල් ගස්සරවා මේවා ඉරහඳ තාරකා ලෝකේ තියෙනවා ඒකට අපිට ගෙවල් තියෙනවා ඇඳුම් පැළඳුම් තියෙනවා දේරම තියෙනවා රහතන් වහන්සේට ඔය මොකවත් නැහැ ඔන්න ඔතනයි වෙනස ඒකට අපිට ආරක්ෂා කරන්න දේවල් තියෙනවා බෙදන්න දේවල් තියෙනවා සීරම තියෙනවා
ඒ ඔක්කොම අත්හැරලා
රහතන් වහන්සේට මැරෙන මොහොතාව කියන බෙදන්න කිසිම දෙයක් නැහැ නේද එතකොට හිතට කිසිම දුකක් ඇති වෙයිද අනේ මේක දාලා යන්න බෑ මේක දුන්නේ ඔව් අත්තරලා කියන්නේ දැන් මේ තියෙන දේවල් ගිහින් එක එක්කෙනාට දෙන එක නෙමෙයි. නෑ. නෑ.
මම
නුවණින් නුවණින් දැකීම. ඒ කියන්නේ අල්ලගත්තේ මුලා වෙන්න මුලාව නැති වෙනකොට අත්තරීම ඉබේම වෙලා ඉවරයි. දැන් අපි අත්හරින්න හදන්නේ තියෙන දේවල් දීලා. නේද? බෝධිත්වය කියන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි අවබෝධය ලැබලා නැහැ නේ සසරේ යන කෙනෙක් නේ අංගන්න කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ බුද්ධත්වය ලැබපු වෙලාවේ අවබෝධ කරපු දෙයක් ඊට කලින් දෙයක් නෙමෙයි ලෝකෝත්තර ඥානෙ එන්නේ බුද්ධත්වය ලැබීම ඊට කලින් කරපු එතෙන්ට අදාළ නැහැ ලෝකෝත්තර දැක්ම කියන එක බුද්ධත්වයේ ලැබපු මොහොතේ ඉඳන් ඊට පස්සේ.
රහතන් වහන්සේ කොහොමද
පැවිදි වෙනකොට කොහොමද ඇරලා යන්නේ? පැවිදි වෙනකොට අතාරින්න රහත් වෙනකොට තමයි අතාරින්නේ. ඔය ඉතින් එතකොට බොහොම අමාරුවෙන් තමයි අතාරින්නේ. ඇයි ඒ අමාරුව? දැන් රහත් වුණාම ඒ අමාරුව නැහැ. රහත් වුණාට පස්සේ ගෙදර ඇවිල්ලා ඉන්නත්
පුළුවන් නේද?
ඒ බලාපොරොත්තු වත්. බලාපොරොත්තු තියෙන්නේ රහත් වෙන්න කලින්. රහත් වුණාට පස්සේ බලාපොරොත්තු කියන වචනේ දෙන්නේ නැහැ.
බලාපොරොත්තු වෙන දෙයක්
මොකුත් පිටින්නේ ඔන්න ඔතන ඔන්න ඔතන තියෙනවා ගැඹුරු දැන් නිවන කියන එක වචන තුනක් තියෙනවා අනිමිත්ත අප්පනිහිත ශුන්‍යත කියලා අනිමිත්ත අප්පනිහිත ශුන්‍යත ශුන්‍ය කියන්නේ ශූන්‍යයි කියන්නේ කොත් නෑ. ඕක හැබැයි අපේ මට්ටමින් හිතලා ඕක වරද්ද ගන්නවා. ලෝකෝත්තර දැක්මේදී තමයි ඕක තේරුම් ගන්න පුළුවන්. දැන් සමහරව මට මුකුත් පේන්නේ නැහැ දැන් රහත් වුණා කියලා. භාවනාවෙන් රහත් වෙන අය ඉන්නවා. ඒ දැක්ම ඇවිල්ලා නෙමෙයි. ඔක්කොම නැතිලා ගියා.
ඉස්තයක් කියලා දැනෙනවා.
එහෙම ඒ දැනෙන එකයි අවබෝධයයි කියන එක දෙකක්. ආයතනේ රැවටෙනකොට වෙන සිද්ධිය. අපි දැන් සද්දයක් අහලා රූපයක් තියෙනවා කියලා හිතනවනේ. හරිද? දැන් ඔකේ ගැඹුරු මට්ටමක් තියෙනවා. අපි දැන් මූලිකව සද්දයක් තියෙනවා කියලා දැනගන්න මට්ටම තියෙනවානේ සෝත විඥානේ. එතනත් යම්කිසි මුලා වෙන මට්ටමක් තියෙනවා සද්දේ බාහිරයි කියලා හිතුවා. තේන්න සද්දේ එළියේ තියෙන්නේ කියලා හිතුවොත් එතනක් නාම රූප ගැට ගැහිල්ලක් තියෙනවා. දැන් එතන රූපේ සද්දේ. සද්දයක් තියෙනවා කියලා දැනගත්තේ කවුද? හිත. ඒ ගැඹුරින්ම බලනකොට ඒ මූලික ස්පර්ශෙත් මුලාවක් තියෙනවා. ඒකයි නාම රූප පච්චයා පස්සෝ කියන්නේ. නාම රූපයේ නාම රූප ගැට ගන්න තාක්කල් තමයි ස්පර්ශයට අහුවෙන්නේ. නාම රූප හරියට නුවණ පිහිටියොත් ඒ දෙක වෙන් වුණොත් ස්පර්ශයට අහුවෙන්නේ නැහැ. ඒක තමයි දැන් ශබ්ද රූපයේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? සිත. මේ සිතයි රූපේ කියන්නේ දෙකක්. ශබ්දය කියන්නේ රූපේ ශබ්දය කියලා දැනගන්නේ. මේ දෙක එකක් වෙන්නේ. දැන් බාහිර කියලා අපි දැනගත්තු සද්දේ දාන්න ගියාම වෙන්නේ නාම රූප ගැට ගන්න. අපිට නාම රූප ගැඹුරින් දකිනකොට බාහිර සද්දේ පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ සංඥාව දින එක හිතට ආයිද? සංඥා චෛතසිකය. අපි ඉන්නේ ඒක එළියේ තියෙනවා කියලා හිතාගෙන. මේ ලෝකෙට අහුවෙලා. හරි. ඔකයි අර සලායතන නිරෝධය කියලා දෙයක්ත් තියෙනවා. පස්ස නිරෝධ කියලා දෙයක්ත් තියෙනවා. මොකද ඒව ඔක්කොම අපි හිතෙන් හදන හින්දා. මුලාව මත හැදෙනේ. ඕක ටිකක් ගැඹුරුයි. දැන් ඔන්න ඔය මට්ටම තමයි නිමිති පිහිටන්නේ. ආයි මතක් කරගන්න නිමිති ඉතුරු කරගන්න බෑ. ඒ මොහොතේ හටගත්තා ඒක නිරුද්ධයි ඉවරයි.
නිමිත්ත කියන්නේ මෙමරි එක.
නිමිත්ත කිව්වේ දැන් අරයා බැන්නා කියලා අපිට ෆොටෝ එක දැක්කත් මතක් කරගන්න පුළුවන්. ඒ නිමිති ඉතුරු කරගත්තා. දැන් ඉතින් ෆොටෝ එක මේ මොහොතේ පෙන්නා ඉවරයි. නිමිති ඉතුරු කරගත්තේ නැත්නම් ඔකේ ගැඹුරුම මට්ටම තමයි අර අනිමිත්ත නිමිති පිහිටන්නේ. අපනිහිත කියන්නේ ප්‍රාර්ථනා කරන්න දේවල් නැහැ. ඒ කියන්නේ රූප පස්සේ අපි එලවන්නේ නැහැ. ප්‍රණීත කියලා දෙයක් පස්සේ අපි යනවනේ. එහෙම ගතියක් එන්නේ නැහැ. දැන් නිමිති නැත්තම් නේද? නිමිති හින්දා තමයි අපිට ඔය තියනවා කියලා ආයි මතක් කර ගන්න පුළුවන්. දැන් ඇස් වහගෙන මතක් කර ගන්න පුළුවන් මේ නිමිති. දැන් දැකපු දේ ඉවරයි කියලා දැන්
මෙන්ටල් ඉමේජ් එක ගන්න.
දැන් බලන්න අර දැන් අපි දාමු අපේ උදාහරණයට අර ලේනා කෑ ගහනවා හිතුණනේ. දැන් ලේනා අපිට පුළුවන් ද මතක් කරන්න?
පුළුවන්.
මේ නිමිති ඉතුරු නැහැ. දැන් ඒක සද්දෙන් සද්ද සංඥාවෙන් නවත්තන්න නැතුව අපි නිමිති හදලා තියෙනවා. ඒකෙනුත් පේනව නේද? ඒ වෙලාවේ එක නිමේ මේ දැනුත් අපිට දකින්න පුළුවන්. ඒත් ඒ මොහොතේ පවතින එක නිමේ අපි අත්දකලා තියෙන්නේ. හිතේ හදපු නිමිති. එතකොට ඔන්න ඔහොම නිමිති පිහිටන්නේ නැති මට්ටමක් තමයි මේ මේ ලෝකෝත්තර මට්ටම කියන්නේ අනිමිත්ත. ඊළඟට දැන් ඒ ප්‍රණීත කියන්නේ දැන් ඒ දේන හින්දා ආස්වාදයක් විඳින්න පුළුවන්. ගිහින් බලන්න හිතෙන්න පුළුවන්. නේද? ප්‍රාර්ථනා කරන මට්ටම. එහෙම එකක් පිහිටන්නේ නැහැ. ඒකට අප්‍රණීතයි. ශූන්‍යයි. දැන් ඔන්න ශූන්‍යතාවයේ ඔතන තියෙන්නේ. ආයතනේ මේ මොහොතේ සිහිය නුවණ පිහිටියනම් රූප කොහොමත් හැදෙන්නේ අර සද්ද සංඥාව කියන එකට සද්දයක් පිටින්නේ. ඒකත් මේ මොහොතේ හේතු හින්දා හටගත්තා නේද?
සර් ශූන්‍යයේ හිතුවට බෑ.
හිතුවට බෑ ඒක.
උදව් නැහැ කියන්නේ දැනගත්තා. වාතාවරණය දැනෙනවා. උදව් කරන්නත් ඕනේ කියලා
දෙනවා. ඔය ප්‍රශ්නේ එන්නේ ඔක දකින්නම්. දැන් ඔය ඔව වචනින්ම දැනගන්න බෑ. දැන් ඊළඟට ඔක විදර්ශනාවේ යෙදෙනවා. හරි. ඔක උදාහරණයක් කිව්ව දැන් වතුරට එවෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ. නේද? එතකොට ඌ ඔය බල්ලා ගැන ප්‍රශ්න අහයි ඕනතර. එතකොට ඒවා ඉවර ඔතන ඇත්ත දැක්ක දවසට ඒ නිමිති පිහිටන්නේ නැති වට්ටමක් කට ආවට පස්සේ බල්ලාගෙන අහන ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. අන්න ඒ මට්ටමින් දකින්න ඔය නිමිති පිහිටන්නේ නැහැ කියනකොට. හරි. අප්පනිහිත කියනකොට අපිට කතා කරන්නවත් රූපයක් නැහැ ලෝකෙටයි. ශූන්‍යත කියන කොටත් එහෙම ශූන්‍ය. අර මුලාවෙන් හදාගත්තු ඔක්කොගෙම ශූන්‍ය. දැන් බල්ලා කවදා හරි තේරුම් ගත්තහන් ඔය මේ වතුරට එබුණට ඔතන බල්ලෙක් නැහැ කියලා. එදාට අර හදපු එකෙන් ශූන්‍යයි. මුලාවෙන් හදන ටික ශූන්‍යයි. දැන් වෙලා තියෙන්නේ අපිට මුලාවෙන් හදන ලෝකෙ තියෙනවා. ඉතින් ඒ ලෝකෙ ගැන අහන ප්‍රශ්න ටික ඔකේ අවබෝධය ආවට පස්සේ මේ ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. එච්චරයි ඉතින් ඒක ගැන කියන්න පුළුවන්.
අවබෝධයෙන්
තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. එදාට රහතන් වහන්සේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියලා අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. මම දැනට අර උපමා වලින් විතරයි ඔබ කියන්න පුළුවන්. මොකද අපි ඉන්නේ අර බල්ලා වතුරට එබෙන බල්ලාගේ දෘෂ්ටි එකම. පේන දේ තියෙනවමයි. ඕක කඩා ගන්නකම්. මේ දැකීම ඇති උනේ හිතේ. හිතේ ඇති උනේ නාම ධර්ම ටික. ඕක අර ඉන්නේ කිසිම දෙයකට අයිති නැහැ. ඔබ ධර්මතාවයි දකින්න ගන්න. අර එළියේ තියෙන රූප ගැන ප්‍රශ්න අහයි. තේරෙනවද? නාම රූප වෙන් කරගන්න ඒ
කියන්නේ
ආගේ
නෑ සංඥාව
හැදෙන්නේ නැති මට්ටම. ඒ මොකුත් නැහැ කියන එකක් නෙමෙයි මේ. ඒ කියන්නේ දැන් පේනවා කියන සිද්ධිය තියෙනවා. පෙනීම උදව් කරගෙන අපි මුලාවෙන් හදන රූප ටිකක් තියෙනවානේ ලෝකෙට ඇවිත්. ඒ ටික නෑ. ලෝකයා හදන රූප වලින් සූන්‍ය. දැන් පෙනීම තියෙනකොට ඕක ගැන හිතන එක හිතටයි. මේ ලෝකේ ඒවා අපි හිතන්නේ නෑනේ ඒකට. ඒ කියන්නේ අපි හීනයක් දකිනවා. හීනේ දැක්කට අපි ඒව බාහිරේ තියෙනවා කියලා හිතන්නේ නෑ. හිත දකින්න එකක් විතර. එහෙනම් අර හීනයක් දැක දැක ඉඳලා ඇහැරුණා වගේ. එතකොට මේ ශූන්‍යයක්. මෙච්චර වෙලා ඇත්තට තියාගෙනා කියලා අත් දැක දැක හිටියට. කිසිම දෙයක් නැහැ. හිතෙන් හදපු ටිකක් විතරයි.
අම්මගේ සංඥාව
ඔය දැන් අම්මා මිත්‍යා දෘෂ්ටි ඉඳලා තව දුක් විඳිනවා කියලා දැකලා ඔකෙන් බේරන්න ඕන කියලා නේ
යන්නේ.
එහෙම තමයි. ඉතින් දැන් අපි බල්ලෙක් වතුරට එවිලා බුර බුරා ඉන්නකොට අපිට බල්ලට උදව් කරන්න හිතෙන්නේ නැද්ද? උගේ මුලාව හින්දා මූ තරහරන් දුක් විඳිනවා කියලා ඕනනම් උදව් කරන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපිත් අර අර බල්ලා වගේම රැවටිලා ලෝකෙට අහු වුණා කියලා. තේමද? ඒ දැක්ම නැති කෙනාට දැක්ම දෙන්න ඒක ඒ අනුකම්පාවක් එන්නේ. ඒකෙන් කිසිම දෙයක් මේ පිනක් විදිහට නෙමෙයි යෝග කරන්නේ. ඒ කියන්නේ කර්ම කරන්නේ නැහැ රහතන් වහන්සේ. හැබැයි තව කෙනෙකුට උදව් කිරීමේ හැකියාව තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ මේකනේ සත්‍යය පිළිබඳ අනුකම්පාව. නැත්නම් බුදුහාමුදුරන්ට මුකුත් ලබා ගන්න නෙමෙයි. ඒ කියන්නේ ඒවට කියන්නේ නිරාමිසයි කියලා. ඒ කියන්නේ ලෝකෙට අයිති නැහැ. අපිට තියෙන සාමීස ලෝකෙට අයිති දේවල්. ඔව්. ලෝකෝත්තර මට්ටමේදී නිරාමිසව ඒක එනවා. ඒකෙන් කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නේ මේ මේක කරාම සතුටක්වත් බලාපොරොත්තු වෙන්නේ. මේ මේ මං උදව්ව කළා නේද කියලා.
ඉතින් ඒක අර අම්ම බලත් යන්න ඕනේ සිද්ධුකෙට නිකන් ඩියුටි එක.
ඒක ඉතින් ඕනනම් කරන්න පුළුවන් නැත්තන් නෑ. හැබැයි ඒක කරනවා. තේන්න. ඒ අනුකම්පාවෙන් කරනවා. මේගොල්ලෝ දුක් විඳිනවා නේද? මේ දුකෙන් බේරන්න උදව් වෙන්න ඕන. එච්චර. එහෙම නැතුව ඩියුටි එකක් නෙවෙයි ඒක. දැන් බුදුහාමුදුරන්ට හිතුණා මේක දැන් කියා දුන්නහම කාටවත් තේරුම් ගන්න බැරි වෙයි. මේ ලෝකෙට ඇවිලා කාම ලෝකවල ඉන්න අයට මෙච්චර ගැඹුරක් තේරුම් ගන්න බැරි. ඒ හින්දා ඕක කියා දෙන්න ඕනේ නැහැ කියලා සද්ද නැතුව ඉන්නත් තිබුණා. ඔය එතකොට ආරාධනා කරාම එතකොට ආයි බලලා තේරුම් ගන්න පුළුවන් හැට ඉන්නවා. ඒ හින්දා ඒගොල්ලන්ට මේක කියා දෙන්න ඕන. ඒක කියා දුන්නත් එකයි නොදුන්නත් එකයි. ඈ? එහෙම තමයි ඒක. ඔව් ඉතින් එහෙම කළා එහෙම වුණා කියලා දැන් කාටවත් ධර්මයේ දේශනා කරන්න බැරි වුණා කියලා බුදුහාමුදුරන්ට කිසිම දුකක් එන්නේ නැහැ. මොකද දුක කියන එක නැහැ.
ඒත් මට වෙහෙස වෙයි කියලා
කිව්වනේ මේ කවුරු හරි. ඔය වෙහෙසක් කවුරුවත් මේක දැන් කිව්වට දැන් මට හිතුණොත් මේ වගේ කිව්වට වැඩක් නැහැ. ඒගොල්ලෝ කාටවත් තේරෙන්නේ නැහැ කියලා මට ඉතින් සද්ද නැතුව ඉන්න පුළුවන්. නෑ ඒක වෙහසක් වෙන්නේ නෑ. දැන් ඔයගොල්ලෝ ටිකෙන් ටික තේරුම් ගන්නකොට ඒ වෙහස එන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඒක ඒ මට හිතුණොත් මේ කොච්චර කිව්වත් වැඩක් නෑ. අර අනිත්‍යත් අරපු කලේට වතුරක් කරනවා වගේ තමයි. එතකොට ඉතින් වෙහස වෙලා වැඩක් තියෙනවද? ඒ වගේ ඉතින් බුදුහාමුදුරන්ටත් එහෙම හිතුණා නම් මෙච්චර ගැඹුරු දෙයක් මේක. නේද? ඒ තරම් මේක ගැඹුරුයි තේරුම් ගන්න අමාරුයි. දැන්
ඒවා ඉතින් අපිනේ
මේ බුදුහාමුදුරුවෝ කියලා
තේරුම් ගන්න ඉතින් අපිට
නෑ ඔන්න ඕකවත් හිතාගත්තා නෑ. ඔය ඔක්කොම හිතන්නේ මේ අපේ හිතනේ. ඔව් බාහිරයට අයිති නැහැ. ඔව්. එහෙන් බලන්න අපි නිකන් හීනයක් දැකලා සතුටු වෙනවයි දුක් විඳිනවයි වගේ වැඩක් නේද මේ? හිතෙන් හදන දෙයකට හිතාගෙන මේ මං කියේ අපිම බැනගෙන බැනුම් අහලා දුක් වෙනවා. ඔව්. ඔතන හරි ගැඹුරු තැනක් තියෙනවා මෙයා ඇහුවා ඔක අර දැන් අද පටන් ගන්නකොට මේ. දැන් දැන් අපි ඇහෙන් දකිනකොට අපිට හිතෙන්නේ ඇහැයි ඇහෙන් සකස් කරලා දෙන දේ දකිනවා කියලානේ. එහෙම කිව්වට එතන තව ගැඹුරක් තියෙනවා. දැන් විඥානේ දකින මොහත වෙනකොට අර හදපු බාහිර රූපෙත් නෙමෙයි දකින්. විඥාණයට දකින්න ඕන දේ අතනින් හදාගෙන ඕක දිහායි බලන්න. ඔකට ඒ දෙන වචනේ තමයි තජ්ජෝ සමන්නාගත. එයින්ම පැන නැගෙන. එයින්ම පැන නැගෙන දේ තමයි දැන් ඔන්න විඥානේ දකින්නේ. ඒ කියන්නේ දැන් අපේ හිතමු දැන් අපිට එක සමාන ඇස් තියෙනවා කියලා. අවයි පොඩි පොඩි වෙනස්කම් තියෙන එක එක්ක නෑ. අපි නිකන් ඇසියුම් කළොත් මේ එක සමානම ඇස් තියෙන. එතකොට බාහිරය නිසා ඇහෙන් හදන රූපේ සමාන වෙන්න ඕනනේ. ඒ වුණාට එක එක්කනාගේ විඥානේ දකින්නේ එකම දේ නෙමෙයි. ඒක හරියට අර මං කිව්ව ඉස්සෙල්ලා චිත්‍රයක් දිහා බලනකොට මොනවා හරි ඉරි ටිකක් ගහලා චිත්‍රයක් තියෙනවා. ඕක දිහා බැලුවොත් එක එක්කනාට පේන්නේ එක එක දේවල්. එතකොට එයින්මයි පැන නගින්නේ. ඒකෙන්ම එන හැබැයි එකම නෙවෙයි. අන්න ඔහම සිද්ධියක් තමයි මේ ඇහෙන් දකින්නවා කියන්නේ. එතනත් තේනවා මේ ලෝකේ තියෙන දේවල්ද දකින්න. එහෙම නෙමෙයි. ඒ දර්ශනය නිසා ඒකෙන් මොනවා හරි අරගෙන ඔන්න ඕක දිහායි බලන්නේ. එතනත් තේනවා මේ බාහිර ලෝකයක් නෙමෙයි අපි දකින්නේ. හිතට දකින්න ඕන නාම රූපයක් කියන මට්ටම. විඥාන නාම රූප. රහතන් වහන්සේගේ විඥාණය අනිදස්සනයි කියනවා. දර්ශනය කරන්නේ සාමාන්‍ය කෙනාට පෙන්වන රූප රහතන් වහන්සේගේ විඥාණයට දර්ශනය වෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ උපමාව දෙන්නේ අර සායම් ගෙනහැලා චිත්‍ර ශිල්පියෙක් මේ අහසේ අඳිනවා චිත්‍ර. ඔන්න ඕක වගේ කියලා රහතන් වහන්සේගේ විඥාණය. එතන චිත්‍රයක් පේන්නේ අර ඒකෙන් පැන නගින එක එන්නේ නැහැ ඒක. නේද? ඒ මට්ටමක් කියලා හිතන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත තමයි එතකොට ඇත්ත ඇති හැටි දැනගන්න. අපි දැනගෙන තියෙන්නේ මුලාවෙන් හදන එක තමයි අපි දැනගන්නේ. ඇත්ත ඇති හැටි දැනගන්න මට්ටම වෙනකොට අර මේ ලෝකෙට අහු වෙන්නේ නැහැ. අච්චරයි කොටින් මගේ බුත් කියන්න දෙන්නේ. ඒ මුලාවත් කාට හරි බාර කරන්න හදන්නේ නේ විඤ්ඤාණයට අපිට නෙමෙයි. අපි නෙමෙයි රැවටිලා. විඤ්ඤාණයද වෛර රැවටිලා.
ඇත්තටම ඒක කාලයක් අපි මේ මරණය ගැනම කතා කරනකොට ඒකට මිනිස්සු අපිට කියනවා නේ don't have morbid thoughts in your head කියලා. මොසර හිතේනවා දැන් ඒක හිතන එක නිකන්
දැන් බලන්න ඔන්න ඔය නුවණ එනකොට අපි සිහි කරගෙන ඕක නිසා දුක් විඳිනවා. ඔයගොල්ලන්ගේ සමහර විට මැරිච්ච අය ඇති. මතක් වෙනකොට ටිකක් දුකක් නේ ඉන්නේ. දැන් බලන්න ඕක අර හීනයක් දැකලා අඬනවා වගේ වැඩක් නේද?
හැබැයි සර් දැන් ඒගොල්ලන් ගැන ඉස්සර හිතපු විදිය නෙවෙයි දැන් හිතන්නේ.
දැන් Tamanට පුළුවන් නම් මේ මතක් වෙනකොට වහ ඔය හිතට මෙහෙම දෙයක් අරමුණු වෙනවා හිත ඇතුලේ තියෙන දේ. ඔය ගැන හොඳට හිතුවොත් සතුටුයි නරකට හිතුවොත් දුකයි. ඒක ඒ හිතන එක අපි කරන වැඩ. ඒක තමයි මං කියේ හීනේ දකින්නවා වගේ. දැන් හීනෙත් බලන්න පුළුවන් හීනේ Tamanට කන්ට්‍රෝල් එකක් තියාගෙන. කැමති නැද්ද එහෙම? හීනේ බලනකම Tamanට ඕන දේ හීනේ කරනවනේ. අනේ යන්නේ මේ වගේ වට්ටමකට එන්න පුළුවන්. දැන් අපිට ඕන විදිහට විතරක් අපි හිතනවා. දැන් ඔය හිතනකොට අපි දුක් වෙන්නේ මැරිච් එක කෙනා මේ ਬਾහිරේ ඉන්නවා වගේ එහෙම පිළිගත්තාමනේ. මේ හිත හිතසුතු ඉල්ලක් විතරනේ. ඒක තමයි හිණයක් විතරයි කියන්නේ. ඔක හිතසතු ඉල්ලක් විතර ඔච්චරයි දකින්න. ඔය යද්දී මේ බුදුදහම පටන් ගන්න තැන ඇත්තටම එතනම පේනවා දුක පිහිටන්නේ කියලා. ඔතන විතර නුවණ පිහිටිය. නේද? එතකොට පේනවා දුක තියෙන්නෙත් මෙතන, දුකට හේතුව තියෙන්නෙත් මෙතන, දුක්ඛ නිරෝධය තියෙන්නෙත් මෙතන. මාර්ගයේ තමයි ඔතන සිහියයි නුවණයි පිහිටන්නේ. මේ මේ කරන දෙයට සිහිය නුවණ පිහිටන එක තමයි මාර්ගය. ඒක තමයි. ඒ බණ ඇහුවට බණ දැකලා නැහැ. තේරුම් ගන්න. ඔක තමයි අර ධර්මය කියලා අපි වෙන දේවල් හිතාගෙන ඉන්නේ. හොඳයි. එහෙනම් වෙලාව ගියා නේද අපි අවසන් කරන්න. එහෙනම් දෙවියන්ට පින් දීමක් කරන්න. දැන් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් ඔයගලන්ට භාවනාවල ඉදලා ධර්මය අහලා සීල සමාධි ප්‍රඥා වැඩුණා. ඒවා මහානිසංස කුසල්. ඒ කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන බලවත් කුසල්. පින් ගොඩාක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවය සතුරු උපද්‍රවය ලෙඩ දුකක් වෙන්න තියෙනවා. ඒ වගේ හැම නරකකින්ම අපේ සමවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. මේ රැස් කරගත්තු පින්වල බලෙන් අපිට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. මේ ධර්මයෙන් පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සංඛාර ගැන දන්නවා ගොඩක්. ගාතටකදී සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සස්ස.